ගරු නිලහන්ති කොට්ටාච්චි මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි නියෝජකාරක සභා සභාපතිතුමියනි. අපි ජීවත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී රට ඇතුලේ මේ ආණ්ඩු කරන ක්‍රියාවලිය ඇතුලේ කාන්තාවන්ගේ ශ්‍රමදායකත්වය මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට ප්‍රශස්ත ලෙස උකහා ගැනීම, උරා ගැනීම, උපයෝගී කර ගැනීම කියන මාතෘකාව ගත්තොතින්, විෂය ගත්තොතින් නියෝජකාරක සභා සභාපතිතුමියනි, මේක කෙටි කාලීන සංකේතාත්මක වැඩපිළිවෙලක් නෙමෙයි කියන එක අපි ආණ්ඩුවක් විදිහට ඉතාම පැහැදිලිව අවබෝධ කරගෙන ඉන්නවා. මේක දිගු කාලීන වැඩක්, සංකීර්ණ වැඩක්, මහා පරිමාණ වැඩක්. හැබැයි මේක රටේ ආර්ථික ස්ථායීකරණය ඇති කිරීම සඳහා ඉතාම වැදගත්. මේක ආර්ථික වැඩක් විතරක් නෙමෙයි, හැබැයි කාන්තාවගේ ශ්‍රමදායකත්වය ලබා ගැනීම කියන එක රටේ සංවර්ධන ක්‍රියාවලියට මේක ඇවිල්ලා ගැඹුරු දේශපාලන සමාජ කියවීමක් සහිත හරයක් සහිත වැඩක්. දැන් රටේ ඵලදායිතාවය ගත්තොතින් රටේ ඵලදායිතාවයට ගැහැණුන්ගේ තීරණ ගැනීමේ හැකියාව, බුද්ධිමය හැකියාව, තාර්කික හැකියාව, නායකත්ව ගුණාංග, වගකීම් දරා ගැනීමේ හැකියාව, කළමනාකරණ හැකියාව, මේ සියල්ලම ඉතාම ඵලදායිව අපිට උපයෝජනය කරගන්න පුළුවන්. ඒක ඉතාම වැදගත්. දැන් මෑතකදී අපි දැක්කා අපේ ප්‍රවාහන සහ මහමාර්ග අමාත්‍යාංශයෙන් ලංගම සඳහා කාන්තා කොන්දොස්තරවරියන් කණ්ඩායමක් බඳවා ගත්තා. කෙනෙක්ට මේක දකින්න පුළුවන් මේක පරිපාලන තීරණයක් කියලා. මේක ප්‍රදර්ශනාත්මක වැඩක් කියලා. හැබැයි මේක මෙතනින් එහාට අපි කියව ගන්න ඕන දෙයක්. මේක ඇතුලේ තියෙනවා ගැඹුරු සමාජ දේශපාලන පරිවර්තනයක්. අපි දන්නවා 2019 එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කරපු සමීක්ෂණ වාර්තාව අනුව 90%ක් කාන්තාවෝ ඉන්නවා මේ ලෝකේ. කුමන හෝ ප්‍රවාහන මාධ්‍යයක් ඇතුලේ ජීවිතේ එක වරක් හරි අපයෝජනයට ලක් වුණා කියලා ඒ වාර්තාවෙන් තොරතුරු හෙළිදරව් කරලා තියෙනවා. එතකොට ලංකාවේ තත්ත්වය ගැන අමුතුවෙන් මම කියන්න අවශ්‍ය නැහැ. එතකොට මේ ඉතිහාස කතාව ඇතුලේ එක්තරා කාල පරිච්ඡේදයක යුරෝපයේ එක රටකින්, මට රට නිශ්චිතව මතක නැහැ, යුරෝපයේ එක රටකින් ලංකාවේ මේ පොදු ප්‍රවාහන සේවාව ඇතුලේ කාන්තාවන්ට වෙන අකටයුතුකම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් කණ්ඩායමක් පුහුණුව සඳහා ලංකාවට යොමු කරනවා. එවකට පැවති දේශපාලනික තීන්දුව తీරන සහ ඒ තිබ්බ මඩගොහුරේ තිබ්බ යම් යම් ක්‍රියාමාර්ග මත, අක්‍රමිකතා මත මේ වැඩේ නැවතෙනවා. ඒ වගේ මේකට බලපෑව ඇත්තටම මේ පොලිස් නිලධාරිනියන්ටත් අපේ ප්‍රවාහන සේවය ඇතුලේ අත්විඳින්න වෙච්ච දුෂ්කරතාව. ඒතට තමන්ට තමන්ගේ ප්‍රශ්න කියන්න ගැහණියක් බස් රථය ඇතුලේ ඉන්නවා නම් ඒ කාන්තාව කොච්චර සුරක්ෂිතද? ඒ නිසා මං හිතනවා කොන්දොස්තර වරියක් ටිකට් පොත අතේ තියාගෙන ඉන්න මේ කාන්තාවගේ ඉඳලා මේ රටේ නීති හදන, ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන දක්වා කාන්තාවන් ලංකාවේ ශ්‍රමය දායක කර ගැනීම වෙනුවෙන් සවිබල ගැන්වීම කියන එක අපේ ආණ්ඩුවේ ලොකු වැඩක් විදිහට, අපි ලොකු ප්‍රොජෙක්ට් එකක් විදිහට මේ වෙද්දී හඳුනගෙන ඒක මුළු රට පුරාම දියත් කරලා තියෙන්නේ. ඒ නිසා මං හිතනවා කාන්තාව තවදුරටත් අපේ ආණ්ඩුව ඇතුලේ ශ්‍රම වෙළඳ පොළ ඇතුලේ අලෙවි කරන ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙයි, ඒ ශ්‍රමිකයන් අතර දෙවැනි පන්තියේ තැනැත්තියක් නෙවෙයි කියන එක හඳුනාගෙන ඒකට අවශ්‍ය වැඩපිළිවෙල යොදාගෙන තියෙනවා. මොකද සහස්ර සංවර්ධන අභිමතාර්ථවලත් ඒ 17න් 5 වෙනි තැනට අපි ලෝකයක් විදිහට හඳුනගෙන තියෙනවා. මේ කාන්තාවන්ට සිදුවන සෑම ආකාරයකම වෙනස්කම් පිටු දැකීම වගේම අපි හඳුනගෙන තියෙනවා කාන්තාව සවිබල ගැන්වීම ඉතාම වැදගත් කියලා ගෝලීය වශයෙන්. ඒ නිසා ඇත්තටම අද මගේ මේ කතාවේදී මම සතුට වෙනවා ඔබතුමී ඉදිරියේ මේ කතාව කරන්න ලැබීමත්, හේතුව පාර්ලිමේන්තුව ගත්තොතින් පාර්ලිමේන්තුවේ 5 වෙනි පුරවැසියේ ඔබතුමිය නියෝජ්‍යකාරක සභා සභාපති ධූරය සඳහා මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කාන්තාවක් පත්වෙච්ච පළමු අවස්ථාව මේක. ඒ නිසා ඔබතුමිය ඉදිරියේත් මේ කතාව කරන්නට ලැබීම මං හිතනවා ඒක මේ දේශපාලන ජීවිතය ඇතුලේ, ඉතිහාසය ඇතුලේ තීරණාත්මක සංදිස්ථානයක් කියලා. දැන් අපි ආණ්ඩුවක් විදිහට මොනවද කළේ කියලා විපක්ෂය අපෙන් අහනකොට අපිට කියන්න බොහෝ දේ තියෙනවා. මං ලයිස්තුව කියාගෙන යන්න කැමති. මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ පෙර පාසල්වල දරුවන්ගේ උදෑසන ආහාර වේල ගත්තොතින් රුපියල් 60ට තිබ්බ එක අපි රුපියල් 100 වෙනකන් වැඩි කරලා තියෙනවා. සුනාමි එනකොට, දිට්වා එනකොට, අද මැදපෙරදිග යුද්ධේ අපි S2 දකින්නකොට ළඟ තියෙන රත්තරන් බඩු ටික කරගහගෙන ගියේ නෑ අම්මලා. අම්මලා මුලින්ම තුරුල් කරගත්තේ තමන්ගේ දරුවෝ ටික. මොකද ජීවිතේ තමන්ගේ වටිනම සම්පත තමන්ගේ දරුවා. ඒ නිසා දරුවා තමන්ගේ ලෝකේ වටිනම සම්පත වුණාම ගැහැණුන්ට තමන්ගේ ගේ ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයක් නැත්තම් මේ දරුවන්ට පෝෂදායි ආහාර වේලක් දෙන්න ඒ ආහාර වේල දෙන්න ඕන නිසාම දරුවා පෙර පාසලට යවනවා. ඒකත් අද අපි ආණ්ඩුවක් විදිහට ලැබපු ලොකු ජයග්‍රහණයක් කියලා අපි හිතනවා. ඒ නිසා මේ මුල්ලමාවියේ සංවර්ධන මධ්‍යස්ථාන සහ පෙර පාසල් සඳහා අපි අපේ අයවැය හරහා විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති යටතේ ජාත්‍යන්තර ප්‍රමිතිගත පෙර පාසල් නමයක් අපි පළාත් නමයට ඉදිකිරීම සඳහා පියවර අරගෙන තියෙනවා. කාන්තාවන්ට මොනවද අපි කරලා තියෙන්නේ? කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සහ දේශීය ආර්ථිකයේ වෙනුවෙන් කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා අපි ආණ්ඩුව විදිහට ව්‍යාපෘති 500ක් වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන නිදහස් කරලා තියෙනවා ලංකාවේ හැම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින්ම. ඒක මේ වෙද්දි බිමේ ප්‍රායෝගිකව ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් අපි අත්දකිමින් තියෙන දෙයක්. කාන්තා නිෂ්පාදන අලෙවිකරණය සඳහා මාර්ගගත අලෙවි පොලක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම ඕල් ඉන් වන් මාකට් කන්සෙප්ට් එක. ඒ ජාලය ලංකාවේ පළාත් පාලන ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපි ආරම්භ කරලා තියෙනවා. රැකියා නියුක්තියේ සිටින කාන්තාවන්ට නිවසේ තියෙන සුරකුම්බර අඩු කරගන්න, ඒ වගේම ගෘහණියන්ට ආදායම් අවස්ථාවක් සකස් කරන්න, විශේෂයෙන්ම නාගරීකරණය වෙච්ච ප්‍රදේශවල කොමියුනිටි කිචන්ස්, ඒ වගේම ලොන්ඩ්‍රි සර්විසස් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ආර්ථිකේ කාන්තා සහභාගීත්වයට පවතින විශාලම අභියෝගයක් තමයි තමන්ගේ දරුවෝ වගේම නිවසේ ඉන්න වැඩිහිටි ප්‍රජාව රැක බලා ගැනීම කියන එක. අන්න ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පළාත් පාලන ආයතන මට්ටමින් රැකවරණය සලසන්නන්ගේ ජාලයක් කෙයා ගිවර්ස් නෙට්වර්ක් එකක් අපි සකස් කරන්න කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේකේ වාසි දෙකක් තියෙනවා. එකක් තමයි කාන්තාවන්ට පුළුවන් විශේෂ පුහුණුවක් යටතේ මේ විරකියාවට, එහෙම නැත්නම් ශ්‍රමදායකත්වයේ ලබා දෙන ශ්‍රම බලකායට එකතු වෙන්න විරකියාවට උත්තරයක් දෙමින්. එතකොට කාන්තාවන්ට මෙතන රැකියා අවස්ථා ජාලයක් නිර්මාණය වෙනවා. ඒ වගේම මේ රටේ පොදු මහජනතාවට විශ්වාසයෙන් පහසු සාධාරණ මිලකට මේ සේවාව ලබා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. කාන්තාවන්ට නිෂ්පාදන ක්ෂේත්‍රයේ වගේම සැපයුම් කරන ක්ෂේත්‍රයේ
තුලත් ස්ථාවර වීම සඳහා
ස්තුති සභාපතිතුමියනි, සැපයුම් ගම්මාන සංකල්පය අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම කේවල සහ කණ්ඩායම් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දිරිය මං පෙත ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක්, ඒ වගේම ලිය ශක්ති අලවි පොළක් ඩිස්ත්‍රික් මට්ටමින් පවත්වාගෙන යන්න විශේෂයෙන් කාන්තා ව්‍යවසායිකාවන්ට අපි මේ වෙද්දි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි මෙතනදී අමතක කරන්න හොඳ නැහැ ආබාධ සහිත කාන්තාවන්ට මොනවද අපි ආණ්ඩුවක් විදිහට දෙන්නේ කියලා. මොකද ආබාධ සහිත කාන්තාවන්ට රජයේ රැකවරණය විශේෂයෙන් අවශ්‍යයි. අන්න ඒ අය වෙනුවෙන් ආබාධ සහිත කාන්තාවක් ඉන්නව නම් නිවසක් නැහැ, ඉඩමක් තියෙනවා. අපි රුපියල් ලක්ෂ 10ක ආධාරයක් දෙනවා නිවසක් තනාගන්න. ඒ වගේම පවතින නිවසේ අඩුපාඩු තියෙනවා නම් ලක්ෂ 5ක ආධාරයක් දෙනවා තමන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා. වැසිකිලි පහසුකම් ඒ අයට විශේෂයි. ඒ නිසා අපි රුපියල් 150,000 ක උපරිමයකට යටත්ව ඒ පහසුකම් සලසා දීම සඳහා මේ මුදල් ප්‍රතිපාදන දීප ව්‍යාප්තව වෙන් කරලා තියෙනවා. ශ්‍රවණ උපකරණ අමතර කොටස් මිලදී ගන්න උපරිමයේ රුපියල් 35,000 දක්වා ආධාර දෙනවා. වායු මෙට්ට, ජල මෙට්ට, කෘතිම පාද, විශේෂයෙන්ම පාද අහිමිකාන්තාවන්ට ඒ අයට රුපියල් 50,000 උපරිමයකට යටත්ව මේ උපකරණ ලබා ගන්න අපි ආධාර සලසලා දීලා තියෙනවා. නියෝජකාරක සභා සභාපතිතුමියනි, වේදනාව කියන්නේ ජීවිතයකට වළක්වන්න බැරි දෙයක්. හැබැයි ඒ වේදනාවෙම මිරිකිලා දුක් විඳලා මැරිලා යනවද කියන එක අපි තීරණය කරගන්න ඕන දෙයක්. ගැහණු වෙලා අපි ඉපදිච්ච එක අපේ තීරණයක් නෙමෙයි. ඒක සෝබාධමේ තීරණය. හැබැයි අපි දුක් විඳලා විඳලා ඉවසලා ඉවසලා අභියෝග හමුවේ පරාජය වෙන ගැහණුන් වෙනවද කියන එක අපි තීරණය කරන්න ඕන දෙයක්. ඒ නිසා අභියෝගවලට මුහුණ දෙන ශක්තිමත් ගැහණුන් තැනීම අපේ ආණ්ඩුවේ ලොකු වැඩක්. ඒක ජාතික ජනබල වේගයේ ගැහණු අපි එකමිටට සංකල්පයේ වැඩක් නෙමෙයි. මේක ශ්‍රී ලංකා ජනරජයේ මේ ආණ්ඩුවේ වැඩක්. ඒ නිසා ගැහණු ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජීය සංස්කෘතික වශයෙන් සවිබල ගැන්වීම සඳහා අපි අපේ වැඩ පිළිවෙලේ ඉදිරියට යනවා කියන එක මේ මොහොතේදී ඔබ සියලු දෙනා ඉදිරියේ කරුණු සහතික කරමින් මගේ කතාව අදහස් දැක්වීම අවසන් කරනවා. ස්තුතියි.